ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ අප වටා මේ වෙනකොට සිදුවන දෑ පිළිබඳව යාවත්කාලීන වී සිටීම ඉතාම වැදගත්. මොකද ලෝකයේ සිදුවන මේ භූදේශපාලනික කාරණා අවසාන වශයෙන් පුද්ගලයන් විදිහට අපිට සමීප වෙනවා විවිධ ස්වරූපයෙන්. ඉතින් අප වටා ලෝකයේ සිදුවන දෑ පිළිබඳව ඔබව යාවත්කාලීන කිරීම උදෙසා හැම සිකුරාදාම අපි ගෙනෙන මේ ලොව වටා විදේශ රීති සමාලෝචනෙන් අදත් ප්‍රමුඛ පෙළේ කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ ආකාරයෙන් ඔබ හමුවට අපි දැන් එන්නේ. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට සූදානම් වෙමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්.
අයිබෝන් දිලුක්ෂි.
ලංකාවට ප්‍රමුඛ වශයෙන් වැදගත් වන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමින් අද සාකච්ඡාව ආරම්භ කරන්න කැමැති. අපි දන්නවා මැයි 18-19 කියන දින දෙක ශ්‍රී ලංකාවට විශේෂයි, ශ්‍රී ලාංකිකයන්ට විශේෂයි. අප මවුබිම ශ්‍රී ලංකාව 28 වසරක් පෙළූ සිවිල් යුද්ධයෙන් මුදා ගැනුණු දවස විදිහට මේ මාසේ 18 වෙනිදා සැලකෙනවා. 18-19 කියන දින දෙක විශේෂයෙන්ම මේ රණවිරු සමරුම් ඇතුළු මේ මියගිය පුද්ගලයින් සමරීම උදෙසා ක්‍රියා කරන දවස් දෙක. මේට සමගාමීව කැනඩාවේ අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වුණු වගට ප්‍රකාශ කරමින් එය සමරීම උදෙසා යම් නීත්‍යානුකූල තත්වයක් ප්‍රකාශ කිරීම. මේක සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගනිමින්ම ඒ වගේම ශ්‍රී ලංකා රජයේ මේ පිළිබඳව දැනුවත්ද, එහෙමනම් මේ සඳහා ලබා දුන්න ප්‍රතිචාරය මොකක්ද කියලාත් ඔබෙන් දැනගන්න කැමතියි.
මුලින්ම දිලෘක්ෂි, කැනඩාවේ පාර්ලිමේන්තුව මේ යෝජනාවක් සම්මත කරගත්තා මැයි මාසේ 18 වෙනිදා දෙමළ ජන සංහාර දිනය කියලා. මේ යෝජනාව සම්මත කරගත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී අවසාන අදියරේදී සිවිල් වැසියන් 40,000ක් විතර ඝාතනට ලක් වුණා කියන පදනම මත. ඉතින් ගිය අවුරුද්දෙත් මේ විදිහටම මේ මැයි මාසේ 18 වෙනිදා අලලලා ඔවුන් දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය කියලා එකක් ප්‍රකාශයට පත් කරා. ඒ ගිය අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ පාර්ලිමේන්තුව සම්මත කරගත්තේ මැයි 18 වෙනිදා දෙමළ ජන සංහාර දින. එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවේ පැවතිච්ච යුද්ධේ ජන සංහාරයකට ලක්වෙච්ච පිරිස සමරන දිනේ හැටියට 18 වෙනිදා ඔවුන් ප්‍රකාශයට පත් කරා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය ඔවුන්ගේ කනස්සල්ල පළ කරලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වෙනකොට ප්‍රකාශ කළා. ඔවුන් කැනේඩියානු බලධාරීන්ව දැනුවත් කරන්න උත්සාහ කළා කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිද්ධ වුණේ නැහැයි කියලා ඔවුන් කැනඩියානු බලධාරීන්ට දැනුවත් කරලා තිබුණා. ඒකම කැනඩාවේ පාර්ලිමේන්තුවටත් මේ පිළිබඳ කරුණු දිගින් දිගටම ඔවුන් දක්වා සිටියයි කියලා. නමුත් කෙසේ වෙතත් මේ වෙනකොට ඒ කාරණාව සිද්ධ වෙලා අවසන්.
අමල්, එතකොට දැන් උතන තියෙන නීත්‍යානුකූල පසුබිම පිළිබඳව සලකා බැලීම වැදගත්. මොන නීත්‍යානුකූල පදනමක් යටතේද දැන් මානව හිමිකම් කොමිසමේ මේ සම්බන්ධව යම් යෝජනා මාලා සම්මත වෙනවා? ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායම්, නිරීක්ෂණ කණ්ඩායම් බිහි කරමින් මේ පිළිබඳව තාමත් සමීක්ෂණ කරනවා. නිශ්චිතව හරියට මේක තහවුරු වෙන්නේ නැතුව මේ වගේ දෙයක් කිරීමේ නීත්‍යානුකූල තත්ත්වය මොකක්ද කැනඩා රජයට ලැබෙන? ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ යම් අවධානයක් තියෙනවද?
ඔව්, මෙතන අතරම දිලුක්ෂි, කැනඩියානු පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඕල්ට ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමේ ඒ හැකියාව තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔවුන් පාවිච්චි කළ තියෙන වචනේ ජන සංහාරය කියන වචනය. මේක ශ්‍රී ලංකාවට අදාළ වෙන්නේ නැහැ කියන කාරණාව තමයි ශ්‍රී ලංකාවේ විදේශ මාත්‍යාංශය පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මේ වෙනකොට ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වෙලා තියෙන යෝජනා වලින් ඒ කිසිම යෝජනාවකින්වත් ශ්‍රී ලංකාවට ජන සංහාරයක් සිද්ධ වුණා කියන කාරණාව සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවෙන නැහැයි කියලා. විශේෂයෙන් මේ ජන සංහාරයක් කියන එවැනි වචන පාවිච්චි කරපුවාම ඒකට ජාත්‍යන්තර වශයෙන් යම්කිසි අර්ථකථනයක් තියෙනවා. ජන සංහාරයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ සිද්ධ නොවිච්ච බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මෙතනදී පෙන්වා දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් කැනඩියානු පාර්ලිමේන්තුව එය පිළි නොගත්තයි කියන එක චෝදනාව තමයි ශ්‍රී ලංකා රජය එල්ල කරන්නේ. නමුත් මේක වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තියෙනවද, එහෙම නැත්නම් කැනඩියානු පාර්ලිමේන්තුවට යම්කිසි බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවද, නීතිමය පදනමක් තියෙනවද කියන ප්‍රශ්නය තවම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ.
උතුරු කොරියාව කෙරෙහි මගේ ඊළඟ අවධානය යොමු වෙනවා. ඔබට මතක ඇති උතුරු කොරියාව පිළිබඳව අපි ගිය සතියේදීත් කතා බහ කළා. හේතුව තමයි උතුරු කොරියාවේ ඉස්සෙල්ලාම කොවිඩ් වෛරස ආසාදිතෙක් වාර්තා වීම, රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධව අපි සාකච්ඡා කළා. හැබැයි මේ කොවිඩ් හරි අන්තර්ජාතික විරෝධතා හරි මේ කොයි අම්ම දේ හෝ වේවා, උතුරු කොරියාවෙන් බිහිවන න්‍යෂ්ටික මිසයිල් අත්හදා බැලීමේ නම් නැවතීමක් නැහැ. ලෝකයේ න්‍යෂ්ටික අවධානමක් තියෙන කලාපයක් විදිහට මේ උතුරු කොරියාව මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. දැන් මේ තර්ජනය පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම උදෙසා මේ කලාපයේ ආරක්ෂාව පිළිබඳව ඒ කලාපයට අයත් අනිකුත් රාජ්‍යයන් සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දකුණු කොරියාව, ජපානය ඇතුළු රාජනායකයන් හමුවන්නට නියමිතයි, ඒ කලාපයට සංචාරය කරන්න නියමිතයි කියලා වාර්තා වෙන්නේ. මේ සංචාරය හා සම්බන්ධව වාර්තා වන වැඩිදුර තොරතුරු මොනවාද?
දිලක්ෂි, දැන් ජෝ බයිඩන් දකුණු කොරියාව සංචාරය ආරම්භ කරන්න යන්නේ ඇත්තටම ඔහු ආසියා කලාපයට ලෝක අවධානය යොමු කිරීමේ කටයුත්තක් හැටියට මේ විදිහට දකුණු කොරියාවටත් ඊට පස්සේ ඉරිදා වෙනකොට ජපානය සංචාර කරන්නත් නියමිතයි. ඔහු දකුණු කොරියානු නායකයන් සමග උතුරු කොරියාවේ තියෙන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ එක්කම මේ සංචාරය සිදුවෙන අවස්ථාවේම උතුරු කොරියාව යම්කිසි න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන සූදානමක් කියන ඒ බියත් ඇති වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ජෝ බයිඩන් මේ විදිහට දින දෙකක සංචාරයකට දකුණු කොරියාවට යන්නේ. තවත් සුවිශේෂ කාරණාවක් තියෙනවා. මේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි වෙන්කරන ඒ දේශ සීමාවේ තියෙන ඩිමිලිටරයිස් සෝන්, එහෙම නැත්නම් යුදමුක්ත කලාපයට ජෝ බයිඩන් යන්නේ නැහැයි කියලා. සමනින් දකුණු කොරියාවට ගමන් කරන රාජ්‍ය නායකයන් බොහෝ වෙලාවට මේ ඩිමිලිටරයිස් සෝන් එකට ඒ ප්‍රදේශයට යෑම, එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ පින්තූර ගන්න, එහෙම නැත්නම් ෆොටෝ ඔපචුනිටි වගේ දෙයකට කටයුතු කරන. නමුත් මේ අවස්ථාවේදී එහෙම නොකර උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය පිළිබඳ යම්කිසි තීන්දුව తీරන ගැනීමටත් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා කියලා තමයි මේ වාර්තාව වෙන්නේ. ඉතින් මේ සංචාරය ඒ අනුව තමයි ඉතාමත්ම වැදගත් සංචාරයක් බවට පත් වෙන්නේ.
මීළඟ අවධානය යොමු වන්නේ යුක්‍රේනය කෙරෙහි. රුසියා යුක්‍රේන මේ අර්බුදයේ මේ වෙනකොට ප්‍රමුඛයෙන් කතා බහ වන කලාපේ තමයි යුක්‍රේනයේ මරියපෝල් ප්‍රදේශයේ පිහිටා තිබෙන ඇසව් ස්ටයිල් කියන මේ යකඩ කර්මාන්ත ශාලාව සහ ඒ අවට සිදුවන යුදමේ තත්ත්වය පිළිබඳව බහුල වශයෙන් බටහිර මාධ්‍ය සාකච්ඡා කරමින් සිටිනවා. අපිට වාර්තා වෙනවාමල් මේ යකඩ කර්මාන්ත ශාලාවේ මේ වෙනකොට යුක්‍රේන සෙබළුන් රාශියක් සිරව සිටිනවා කියලා, විශේෂයෙන්ම තුවාල ලැබූ සෙබළුන් ඉන්නවා කියලා මේ ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකිව. ඉතින් රුසියාවේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර කෙරෙහි අපේ මීළඟ කාරණාවේ අවධානය යොමු කරමුම.
ඔව්, මෙතන දිරුක්ෂි, මේ මරියපෝල් ප්‍රදේශයේ රුසියානු හමුදාව ඒ මුළු ප්‍රදේශයම අත්පත් කරගෙන තිබුණා. නමුත් ඇසොෆ් ස්ටයිල් කියන මේ යකඩ කර්මාන්ත ශාලාව සහ ඒ භූමි ප්‍රදේශයේ පමණක් ඔවුන්ට අත්පත් කරගන්න බැරි වුණා කියලා තමයි වාර්තා වුණේ. නමුත් දැන් රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ ඇසොෆ් ස්ටයිල් කියන යකඩ කමහලත් දැන් තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තියෙනවා. ඒ එක්කම මේ ඇසොෆ් ස්ටයිල් කර්මාන්ත ශාලාවේ රැකවරණය ලබාගත්තු යුක්‍රේන් සෙබළුන් 1700කට වැඩි පිරිසක් රුසියාවට යටත් වුණයි කියලා. මේ පිරිස අතර 80ක් විතර හමුදා බට පිරිසක් ඉන්නවයි කියලා තුවාල ලැබපු. මේ වෙනකොට දිල්රුක්ෂි, රුසියාව කියන්නේ ඔවුන් යුක්‍රේන් සෙබළුන් ඒ 1700ට වැඩි පිරිස යුද සිරකරුවන් හැටියට ඔවුන්ගේ බාරේ ඉන්නවා. ඒ එක්කම ඔවුන් රුසියාවට අරන් ගියයි කියලා. ඉතින් මෙතනදී යුක්‍රේනය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් උත්සාහ කරනවයි කියලා මේ යුද සිරකරුවන් මුදවා ගැනීමට. ඒ සඳහා තමන් සතුව ඉන්න රුසියානු සෙබළුන් ඒ වෙනුවට හුවමාරු කර ගැනීමට කැමතියි කියලා. ඉතින් ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අර මරියපෝල් කියන ප්‍රදේශයේ දැන් 100%ක්ම වාගේ රුසියානු හමුදා අතර පත් වෙලා තියෙනවයි කියලා වාර්තා වෙන්නේ. මෙතෙක් කල දිගින් දිගටම යුක්‍රේන් හමුදාව යම්කිසි විදියකට රුසියාවට ප්‍රතිරෝධයක් ලබා දුන්නු ඒ ඇසොෆ් ස්ටයිල් කියන ඒ කර්මන්ත ශාලාව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම රුසියාවේ බලයට යටත් වෙලයි කියලායි වාර්තා වෙන්නේ.
අපි මීළඟට සාකච්ඡා කරමු මේ නේටෝ එක සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරක්. අපි දන්නවනේ දැන් මේ නේටෝ සංවිධානය කියන්නේ ලෝකයේ තියෙන බලවත්ම ආරක්ෂක සංවිධානය එකමුතුව විදිහට හඳුනන්න පුළුවන්. යුරෝපා රටවල් 28ක් ඇතුළු ලෝකයේ රටවල් 30ක් මෙහි සමාජිකත්වය ලබාගෙන තියෙනවා. ඉතින් මේකේ ප්‍රමුඛතම මේ හේතුව බවට පත් වුණේ නේටෝ එකේ සාමාජිකත්වය ලබා ගැනීමට යුක්‍රේනය දක්වපු උත්සාහය. ඉතින් රුසියාව කල්පනා කළේ තමන්ගේ රට ආසන්නයේ තියෙන අසල්වාසි රටක් වන යුක්‍රේනයට නේටෝ එකේ බලපෑමක් ඇති වුණොත් ඒක තමන්ගේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියලා. එහෙම කියලා මේ යුදමේ කර්තව්‍යයට අවතීර්ණ වුණාට දැන් රුසියාවට ආසන්න තවත් රටවල් දෙකක් නේටෝ එකේ සමාජිකත්වයේ ලබා ගන්නට උනන්දු වෙලා තියෙනවා. ඒ තමයි ෆින්ලන්තය සහ ස්වීඩනය. දැන් එතකොට අමල් රුසියාව එක පැත්තකින් මේ කර්තව්‍ය මර්ධනය කරන්නට උත්සාහ කරද්දි යුක්‍රේනයේ පැත්තෙන් ඒ දේශ සීමාව පැත්තෙන් මේක වළක්වන්න උත්සාහ කරද්දි අනිත් පැත්තේ දේශ සීමාවට නේටෝ තර්ජනය කොහොමත් වෙනවා. මේ සම්බන්ධ වාර්තා වෙනතොරතුරු මොනවද? ඇත්තටම නේටෝ එක පැත්තෙන් සහ ස්වීඩනයෙන් සහ ෆින්ලන්තයෙන්.
ඔව්, මෙතන දිල්දුක්ෂි, දැන් සති කීපයක් ඉඳලා ස්වීඩනයත් ඒ වගේම ෆින්ලන්තයත් ඔවුන් බලාපොරොත්තු වුණා නේටෝ සංවිධානයට එකතු වෙන්න. මෙච්චර කාලයක් මේ රටවල් දෙක නේටෝ සංවිධානයට එකතු නොවී හිටියේ ඔවුන් විශ්වාස කරා නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්තොත් රුසියාව මේක අමනාප වෙයි කියලා. රුසියාවත් සමග දේශ සීමාවක් තියෙන රටවල් මේ විදිහට නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලැබුවොත්, නේටෝ රැකවරණය ලැබුවොත්, විශේෂයෙන්ම යුදමය ප්‍රශ්නයක් ඇතිවෙච්ච අවස්ථාවකදී ඇමරිකාව මේ නේටෝ රටවල් වෙනුවෙන් පෙනී සිටින්නට කැප වෙලා තියෙනවා. ඉතින් ඒක රුසියාවට තර්ජනයක් වෙයි කියන බිය නිසා තමයි මෙතෙක් කල් ස්වීඩනයත් ෆින්ලන්තයත් නේටෝ සංවිධානයට ඇතුළු නොවුනේ. නමුත් යුක්‍රේනයේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය නිසා යුක්‍රේනය නේටෝ සංවිධානයට අයදුම්පතක් ඉදිරිපත් කරනවා කියන ඒ අදහස මත තමයි රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ. ඉතින් දැන් එවැනිම ආක්‍රමණයක් තමන්ටත් එල්ල වෙයි කියන බිය නිසා තමයි ෆින්ලන්තයත් ස්වීඩනයත් මේ වෙනකොට නේටෝ සංවිධානයේ රැකවරණය ලබා ගැනීම සඳහා නිල වශයෙන් ඒ අයදුම් කරලා තියෙන්නේ නේටෝ සමාජිකත්වයේ ගන්න. ඉතින් මේ අවස්ථාවේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා නේටෝ සංවිධානයට මේ රටවල් දෙක එකතු කර ගැනීමට ඔහුගේ සම්පූර්ණ සහාය තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට දැනට නේටෝ සංවිධානයේ තියෙන සමාජික රටවල්වල තුර්කිය ඇරෙන්න අනෙකුත් හැම රටකම සහයෝගය ඔවුන්ගේ සමාජිකත්වයට ලැබෙනවා. ඒ එක්කම ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ දෙපාර්ශ්වය, මේ කියන්නේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩෙමොක්‍රටික් පක්ෂ කියන පක්ෂ දෙකේම සහයෝගය ඇතිව මේ කටයුත්ත ඉතා ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මෙතනදී රුසියාව බලාපොරොත්තු වුණේ යුක්‍රේනය නේටෝ සංවිධානයට ඇතුල් වීම වළක්වන්නටයි. නමුත් ඒකත් එක්කම ඊට සමගාමීව තමන්ගේ අනිත් අසල්වාසි රටවල් දෙක වෙන ෆින්ලන්තයත් ස්වීඩනයත් මේ වෙනකොට නේටෝ සංවිධානයට ඇතුල් වීමට ඉතාමත්ම ආසන්න තත්ත්වයට ඇවිල්ලා
තියෙනවා. ඉන්දියාව පැත්තෙන් ටිකක් වෙනස් ආරංචියක් වාර්තා වෙනවා. හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් පසුව දේශපාලනයට අවතීර්ණ වෙලා දැන් ඔහු දේශපාලනඥයෙක්. ඔහු නව්ජෝත් සිං සිදු, ඔබට හොඳට මතක නමක්. ඔහු මේ සිරදඬුවමකට ලක් වෙනවා. මේ පිළිබඳව සමස්ත රටේම අවධානය යොමු වෙනවා. ඒ විදිහටමයි අන්තර්ජාතිකයේත් අවධානය විශාල වශයෙන් යොමු වෙලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධව කතා බහ කරමින් අද සාකච්ඡාව අවසන් කරන්නට මම කැමතියි අමල්.
මෙතන දිලුක්ෂි, මේ නව්ජෝත් සිං සිදු සම්බන්ධයෙන් ඔහු මනුෂ්‍ය ඝාතනයක් කළා කියන චෝදනාව තිබුණා. මේක 1988 රතගාලක සිදුවෙච්ච සිද්ධියක්. එතනදී ඔහු සහ ඔහුගේ මිත්‍රයෙක්ගෙන් ප්‍රහාරයට ලක්වෙච්ච අවුරුදු 65ක පුද්ගලෙක් ජීවිතක්ෂර පත් වුණයි කියලා වාර්තා වුණා. මේක දිග කාලයක් තිස්සේ නොයෙකුත් උසාවි වලට ගිහිල්ලා 2018 වෙනකොට ඔහු මේ මිනිමැරීම් චෝදනාව වලින් නිදහස් වෙලා රුපියල් 1000ක දඩයට පමණක් යටත් වෙලා තිබුණා. පසුව ඒක සුප්‍රීම අධිකරණයට මේ නඩුව ගිහිල්ලා දැන් සුප්‍රීම උසාවියෙන් ඔහුට අවුරුද්දක සිරදඬුවමක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට නව්ජත් සිදු ඒ හිරදඬුවමට විරුද්ධව ඔහුට දැන් ඇපලක් ගොනු කරන්න වෙන ඉහළ උසාවියක් නැහැ. ඉතින් බොහෝ දුරට ඔහුට ඇත්තටම මේ සිරදඬුවම විඳින්න සිද්ධ වෙනවා. ඒක එක්තරා විදිහකට ඔහුගේ දේශපාලන ජීවිතරත් විශාල පසුබැස්මක්. මොකද ඔහු මීට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියා. ඒ එක්කම ඔහු ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ සමාජික හැටියටත් කටයුතු කරා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ ප්‍රකට ක්‍රිකට් කමෙන්ටේටර් කෙනෙක් හැටියටත් කටයුතු කරලා තිබුණා. ඊට පස්සේ දේශපාලනඥයෙක් හැටියටත්. ඉතින් සිරදඬුවම් විඳින සිද්ධවීම සම්බන්ධයෙන් ඒ දේශපාලන ජීවිතයට විශාල පසුබැස්මක් තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අමල් බොහොම ස්තුතියි තොරතුරු රැගෙන ආවට. අපි එහෙමනම් ලොව වටා විදෙස් විත් සමාලෝචනයෙන් ලබන සති සිකුරාදා යළිත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිලුක්ෂි.
Thank you. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.